ගරු ලසිත් භාෂණ ගමගේ මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 12ක් කාලයක් ලැබෙනවා.
බොහොම ස්තුතියි නියෝජ්‍ය කාර්ක සභා සභාපතිතුමියනි. මේ ඓතිහාසික මොහොත ලංකා ඉතිහාසයේ පළවෙනි ජනතාවාදී ආණ්ඩුවක පළමු ජනතාවාදී අයවැය. මේ ආණ්ඩුව පත් කරගන්න රටේ සෑම ශේෂ්ත්‍රයකම ජනතාව, හැම ජනතාවක්ම විශාල කැපවීමක් කරා. විශේෂයෙන්ම තරුණ පරම්පරාව ලොකු දායකත්වයක් ලබා දුන්නා. මෙවර අයවැයෙන් තරුණයින් වෙනුවෙන් වගේම රටේ ජාතික අවශ්‍යතාවයට අනුකූල වන ව්‍යාපෘති පිළිබඳ කරුණු දක්වන්න මම අද අදහස් කරනවා. වයස අවුරුදු 18 35 අතර වයස් පරතරය අපි තරුණයින් ලෙස හඳුන්වනවා. පහුගිය අවුරුදු 5 ඇතුළත ජීවන වියදම සීක්‍ර ලෙස ඉහළ ගියත් විශ්වවිද්‍යාල සිසුන්ට ලැබෙන ආධාරවල කිසිම වැඩිවීමක් සිදුුනේ නැහැ. නමුත් මෙවර අයවැයේදී අපිට පුළුවන් වුණා ඒක වෙනස් කරන්න. තරුණයින් ලෙස අධ්‍යාපනය කරන ශිෂ්‍යයන්ගේ විශ්වවිද්‍යාල අධ්‍යාපන කටයුතු සඳහා දෙන ශිෂ්‍යාධාරය රුපියල් 4000 ඉඳන් රුපියල් 6500 දක්වාත්, මහ පොළ ආධාරය රුපියල් 5000 ඉඳන් රුපියල් 7500 දක්වාත් වැඩි කරන්න මේ අයවැයෙන් කටයුතු කරලා තියෙනවා. ඒ වගේම අවශ්‍යතා ඇති වෘත්තීය පුහුණු ලබන ශිෂ්‍යයන්ට ලැබෙන ආධාරය රුපියල් 4000 ඉඳන් රුපියල් 5000 දක්වා වැඩි කරන්න කටයුතු කරලා තියෙනවා. තරුණීන්ට කියලා ඡන්ද ගන්න තරුණ සේවා සභාවලින් රුපියල් මිලියන 100 ගණන් වියදම් කරමින් සංගීත සංදර්ශන කරපු ආණ්ඩුව අපි දැක්කා. ඒ වෙනුවට මෙතෙක් මේ රට පාලනය කර ආණ්ඩු වලින් අතහැරලා දාලා හිටපු අපේම සහෝදර සහෝදරියන්, මලයාගම ජනතාව, මලයාගම තරුණ තරුණියන්ට වෘත්තීය පුහුණු ලබා දෙන රුපියල් මිලියන 2450ක් මේ අයවැයෙන් වෙන් කරලා තියෙනවා. ඒ වගේම තරුණ කෘෂි ව්‍යවසායකින් සඳහා රුපියල් මිලියන 500ක් වෙන් කරලා තියෙනවා කියලා ජනාධිපතිතුමා මේ මංගල අයවැයේදී සඳහන් කළා. මේ අයවැයේ මේ කතා කොටස කියවද්දී ඇත්තටම මට මගේ අතීතයට අරගෙන ගියා. මට පෞද්ගලික අත්දැකීමක් තියෙනවා මේ සම්බන්ධයෙනුත්. මමත් මේ රටේ සාමාන්‍ය තරුණෙක් වගේ මගේ ජීවිතය ගොඩනගා ගන්න කටයුතු කරමින් හිටියා. 2020 වසරේ විශ්වවිද්‍යාලයෙන් පාස් වෙලා කෘෂි ගොවිපලක් පටන් ගනිද්දී ඒ අමිහිරි අත්දැකීම් ප්‍රමාණයකට මටත් මුහුණ දෙන්න සිදු වුණා. අලුතෙන් කෘෂිකර්ම ශාස්ත්‍රයට එන තරුණෙක් විදිහට මට පැනගෙන ගැටලු දෙකක් තිබ්බා. එකක් ඉඩම, අනිත් එක මුදල්. ලංකාවේ කිසිම නිසි ඉඩම් ප්‍රතිපත්තියක් නැහැ. ඉඩම් සැලැස්ම අක්‍රමවත්. මම විසින් තෝරාගත් ඉඩමක් නිරවුල් කරගන්න එක අවස්ථාවක යනවා අමාත්‍යංශයට, ඉඩම් අමාත්‍යංශයට. එතනදී ඉන්නවා ඉඩම් ඇමති. මම නම් සඳහන් කරන්නේ නැහැ මේ වෙලාවේ, වැඩක් නැහැ මෙතන. ඒ වගේ එක නම් කියලා. කොහොම හරි මුලින්ම මට හම්බුනේ යාගේ ලේකම් කෙනෙක්. පළවෙනියට අහනවා කනෙක්ෂන් එකකට දාවේ කියලා. නැහ මං කිව්වා එහෙම එක කරන්න නෙවෙයි කියලා. ඊට පස්සේ ප්‍රොජෙක්ට් ප්‍රපෝසල් බාර දීලා අතරවත් ගත්තේ නැහැ. ලේකම් කෙනෙක්ට යොමු කරා. ඉතින් මම එතුමත් එක්කත් කතා කරලා මෙන්න මෙහෙම කාරණයක් තියෙනවා කියලා ප්‍රොජෙක්ට් ප්‍රපෝසල් එකත් අතර දීලා ඇහුවා. දැන් මොකද කරන්න පුළුවන් කියලා. කිසිදු උපදෙසක් නැහැ. අඩුම තරමින් ප්‍රොජෙක්ට් ප්‍රපෝසල් එකේ එක පිටුවක්වත් දිගහැරියේවත් නැහැ. ඉතින් ටික කාලයකට පස්සේ සතුරු තුනකට විතර පස්සේ මම දකිනවා ටීවී එකේ අපේ රටේ කෘෂිකර්මාන්තයේ කාවපෝ ජනාධිපතිවරයෙක් එක්ක තරුණ ව්‍යවසායකත්වයේ සම්බන්ධයෙන්, කෘෂි ව්‍යවසායකත්වයේ සම්බන්ධයෙන් සාකච්ඡාවකත් මේ පිරිසම ඉන්නවා. ඉතින් මට ඒ වෙලාවට හිතුණා මේ මොකද්ද මේ විහිළුව කියලා. ඇත්තරම මම තරුණෙක් විදිහට ඒ වෙලාවේ මේ දේශපාලන සංස්කෘතිය, ඒ වගේම රාජ්‍ය යාන්ත්‍රණයේ ඉහළ පෙළ සම්බන්ධයෙන් මට පැන නැගිච්ච ඒ චිත්‍රය මම හිතනවා පොදු තරුණ තරුණියන්ගේත් ඒ චිත්‍රයම යයි කියලා මම විශ්වාස කරනවා. මේ අයවැය නියමාකාරයෙන් කළමනාකරණය කරන්න, මේ ව්‍යාපෘති කරවන්න රාජ්‍ය නිලධාරීන්ට විශාල කාර්යභාරයක් පැවරෙනවා. විශාල මුදලක් වෙන් කරලා තියෙනවා මේ ව්‍යාපෘති කරන්න. මීට පෙර කතා කරපු සජීව මන්ත්‍රී කෙනෙකුත් කිව්වා මෙච්චර මුදලක් වැය කරන්න බෑ වියදම් කරන්න බෑ මේක තමයි යථාර්ථය කියලා. දැන් මේක වියදම් කරන්න පුළුවන් මේක කාර්යක්ෂම මේ කලමනාකරණය හරියට කරොත් මෙරට ජනතාව දැන් වෙනස් වෙලා ඉන්නේ. ඒකට තිබූ ආකල්ප දැන් වෙනස් වෙලා තියෙන දේශපාලන සංස්කෘතිය වෙනස් වෙලා තියෙන්නේ. ඒ නිසා මේ ව්‍යාපෘති නියමාකාරයෙන් කාර්යක්ෂමව යොදවන්න අවශ්‍ය සහය රාජ්‍ය නිලධාරීන්ගෙන් හම්බ වෙයි කියලත් මම විශ්වාස කරනවා. එදවම තනියෙන් අක්කර 20ක් 25ක් වගා කරත් මේ වෙද්දි පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් විදිහට මෙරට නියෝජනය කරමින් පැමිණලා ඉන්න ජනතා නියෝජිතෙක් විදිහට සියලු ගොවීන්ගේ කෘෂිකර්ම කටයුතු වෙනින් හඩක් නගන්න වැඩ කරනවට හම්බෙලා තියෙනවා. ඒ ගැන මම ඇත්තරම නිහතමානීවත් ආඩම්බර වෙනවා. විශේෂයෙන්ම ගම්පහ ආසනය, ගම්පහ මන් නියෝජනය කර ගම්පහ දිස්ත්‍රික්කයේ ගම්පහ ආසනය විතරක් කුමරුවක් කර 4500ක වගේ ප්‍රමාණයක් තියෙනවා. අපි තීරණයක් ගත්තා ආසනය වෙනුවෙන් දිස්ත්‍රික්කයෙන් වැය වෙන ඒ විමධ්‍යගත අයවැය විමධ්‍යගත අරමුදල මේ කෘෂිකර්ම ආර්ථිකය ශක්තිමත් කරන්න, ඒ වගේම විශේෂම ගම්පහ ගත්තොත් ගම් වතුර තත්ත්වය කළමනාකරණය වඩා වැදගත්. ඊට අදාළව තියෙන සියලු සුළුවාරි මාර්ග සංවර්ධනය යොදවන්න. ඒ තීරණය ඇත්තරම රටේ නිෂ්පාදන ආර්ථිකයටත් යන ගමනට දැවැන්ත පිටුවහලක් වෙනවා කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම මේ සියලු ව්‍යාපෘති ගම දක්වා ගෙන යන්න දැවැන්ත රාජ්‍යාන්තරණයක් තියෙනවා. ගමේ නිලධාරීන් ඉන්නවා, ශේෂ්ත්‍ර නිලධාරීන් ඉන්නවා. ගමේ ජනතාවත් එක්ක ගැටෙන, ගමේ ගැටලු දන්න නිලධාරීන් ඉන්නවා. ඔවුන්ට ඒ වෘත්තීය තෘප්තිමත් කරගෙන යන්න අවශ්‍ය කරන වටපිටාව මේ අයවෙන් අපි යෝජනා කරලා තියෙනවා. විශේෂයෙන්ම ගත්තොත් ශේෂ්ත්‍ර නිලධාරීන්ගේ වැටුප මේ අයවෙන් වැඩි කරලා තියෙනවා. ග්‍රාම නිලධාරීන්, කෘෂිකර්ම පරිශ්‍රණ නිලධාරීන්, සමෘද්ධි නිලධාරීන්, ඒ වගේම සංවර්ධන නිලධාරීන්ගේ මේ වැටුප වැඩි කරන්න යෝජනා කරලා තියෙනවා. ඒ වගේම රාජ්‍ය සේවයට 30,000ක් බදව ගන්න කටයුතු කරන්නත් මේ අයවැයෙන් යෝජනා කරලා තියෙනවා. විශේෂයෙන් මේ අවස්ථාව තරුණීන්ට ලැබෙන්න නියමිතයි. මේ ජනතාවාදී ආණ්ඩුව පත් කරගන්න ක්‍රම වෙනසක් වෙනුවෙන් සැබෑ වෙනසක් වෙනුවෙන් කැප වුණ තරුණ පරම්පරාවක් අපේ රටේ ඉන්නවා. ඔවුන්ට අවස්ථාවක් ලැබිලා තියෙනවා රාජ්‍ය සේවය තුළ ඔවුන් බලාපොරොත්තු වන මේ වෙනස ඇති කරන්න. කිසිම දේශපාලන බලපෑමකින් තොරව විද්‍යානුකූලව හඳුනාගත්ත පුරප්පාඩු සඳහා සාධාරණ ක්‍රමවේදයකට ඉල්ලුම් කිරීමේ හැකියාව අපි මේ තරුණ තරුණියන්ට ඇති කරලා තියෙනවා. මීට පෙර තිබ්බා උසනම් අරමයි, මිටිනම් මෙහෙමයි කියලා මේ ජොබ් බෙදුප කාලයක්. ඒක අපි නවත්තලා තියෙනවා. ඒ සංස්කෘතිය නවත්තලා තියෙනවා. ඊට පස්සේ මේ තියෙන ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය ගැන අපි ඇත්තටම මීට පෙරත් විවාදයක් කරා. මේ ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය වෙනුවෙන් රුපියල් මිලියන 5000ක මුදලක් මේ අයවෙන් වෙන් කරලා තියෙනවා. ඉතින් මම හිතනවා මෙතනත් අපිට ලොකු අභියෝගයක් තියෙනවා. දැවැන්ත මුදලක් මේ ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය වෙනුවෙන් අපි ඇත්තටම මොන වගේ වැඩසටහන් වෙනුවෙන් අපි මේ මුදල නිසියාකාරව කළමනාකරණය කරමින් යෙදවීමේ අවශ්‍යතාවය තියෙනවා. මම ඒ වගේම අපේ තන්පති සනක මන්ත්‍රීතුමා, එරන් ගුණසේකර නියෝජ්‍යමත්තුමා සමග ඉන්දියාවේ තිබ්බේ එක් සමුළුවකට සම්බන්ධ වූ අවස්ථාවක බිම්ස්ටෙක් රටවල්වල තරුණ සමුළුවට සම්බන්ධ වූ අවස්ථාවේ සාකච්ඡාවක් ආවා ඉන්දියාවේ තියෙන මේ ආකාරයේ ව්‍යාපෘතියක් වික්සිත ಭಾರತ. ඉතින් අපි ඒ වෙලාවෙත් ඔවුන්ගෙන් ඇහුවා කොහොමද මේ ව්‍යාපෘතිය ඒ ඉන්දියාවේ ක්‍රියාත්මක වෙන්නේ. අපි ඉදිරියටදී බලාපොරොත්තු වුණා ඔවුන් එක්ක සාකච්ඡා කරන්න. දෙවන්ත වැඩ කොටසක් කරන්න පුළුවන් ශේෂ්ත්‍රයක් මේ ශ්‍රී ලංකා ව්‍යාපෘතිය. ඉතින් මම හිතනවා මුළු වර්ෂය පුරාම ඒ මුදල ඉනිසියාකාරව
ගරු මන්ත්‍රීතුමා තව විනාඩි දෙකක් කාලයක් තියෙනවා.
ඉනිසියාකාරව කළමනාකරණය වෙයි කියලා. ඒ වගේම අපි මේ අයවැය ගේන්නේ මේ රට බංකොලොත් බවින් මුදාගෙන පළවෙනි අයවැය විදිහට මේ රට ගොඩනගන්න පටන් ගන්නෙ මෙච්චර කාලයක් රට පාලනය කරලා බංකොලොත් රටක් අපිට බාර දුන්නයින් පස්සේ. ඒක කවුරුත් අමතක කරන්න අවශ්‍යතාවයක් නැහැ. මේ රටට අවශ්‍ය මූල්‍ය විනය අපි මේ අයවැයේදී පෙන්වලා තියෙනවා. විවේචනය කරන්නත් විපක්ෂයට ක්‍රම තියෙනවා දෙකක්. අපි කියනවා කන්ස්ට්‍රක්ටිව් ක්‍රිටිසිසම් කියලාත් කියනවා, ඩිස්ට්‍රක්ටිව් ක්‍රිටිසිසම් කියලාත් කියනවා. මේකේ තියෙන අනවශ්‍ය වියදම් මොකද්ද කියන්න? වැඩිපුර මුදලක් වෙන් කරලා තියෙන මොකේද කියලා කියන්න. කොහොමද මේ ආදාය හොයන එකේ ගැටලුවක් තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරන්න. එහෙම නැතුව ඔහේ ඉවබ් බවක් නැතුව කෑ ගහන එක නෙවෙයි වෙන්න ඕන. හැබැයි විපක්ෂයට තියෙන ලොකුම ගැටලුව තමයි වාහන පර්මිට් එක නැති කරපුවා කියලා මට නම් හිතෙන්නේ. ඒ වගේම මේ විපක්ෂයේ ඉන්න න්‍යායචාරින් ඔවුන් කියවන පොත්වල මේ අපේ ආණ්ඩුවේ ආර්ථික මොඩලේ හොයාගෙන බරොත් දගරන බවක් පේනවා. ඔය ඒ ප්‍රශ්නේත් මම හිතනවා තියෙනවා වෙන අයවැය සම්බන්ධයෙන් නෙවෙයි ගැටලුව තියෙන්නේ. ඉතින් මම හිතනවා මේ කාලයට සාපේක්ෂව රටේ ආර්ථිකයට සාපේක්ෂව ගෙනාපු ඉහළම තත්ත්වයක්. ඒ වගේම මේ අයවැය අනුව වැඩ කටයුතු කරාම මේ රට විශාල පියවරකින් පින්මකින් ඉදිරියට ගත හැකි වෙයි බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම ආර්ථික ඒ වගේම සමාජීය අංශය. ඉතින් මේ අවස්ථාව මට ලබා දීම සම්බන්ධයෙන් උතුමිට ස්තුතිවන්ත වෙනවා. මම නිහඬනවා. බොහොම ස්තුතියි.